අපි මෛත්‍රිය පිළිකුල වගේ වයිදි ඒවා දැන් භාවනාවක් කවුරු හරි කියා දුන්න පළියටම කරනවට වඩා තමන් තේරුම් ගන්න ඕන මේ භාවනාව වැඩුවොත් මොකද්ද තියෙන ප්‍රයෝජනෙ. ඒකට අපේ හිත එකඟ කරන්න ගියාම සමාධිමත් කරන්න ගියාම අපිට පේනවා මේ හිත එක තැනක ඉන්නේ නැහැ එහෙම එහෙ දුවන. නේද? ඒ දුවන්නේ ඇයි කියලා හොයලා බලනකොට තමන්ට අඳුර ගන්න පුළුවන් එකක් තමයි අපේ තියෙන මේ ඇලීම් වැඩි. ඇලීම් වැඩි වුණහම ඇලුම් කරන දෙයක් සිහි වුණහම ඕක පස්සේ හිත දුවනවා. එහෙම නැත්නම් තරහ ගතිය වැඩි. එතකොට තරහ අදහසක් හිතට ආවොත් භාවනා අරමුණේ හිත පිහිටන්නේ ඒ තරහ අරමුණ පස්සේ දුවනවා. හිතෙන් බැන බැන ඉන්නවා. එතකොට හිත එකඟ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සමාධිය නැති කරනවා. ඔය ප්‍රධාන විදිහට අපේ සමාධිය නැති කරන නැත්නම් චිත්ත ඒකාග්‍රතාවේ නැති කරන කරුණ. ඕනවට වඩා තියෙන ඇලීමයි ගැටීමයි. ඇලීම කියන්නේ Tamanta කිට්ටු කරගන්න බලන ගතිය. ගැටීම කියන්නේ ඈත් කරන්න බලන ගතිය. ඒ අන්ත දෙකේ කොයි පැත්තේ හිටියක් හිත එකඟ වෙන්නේ නැහැ. තව විදිහට කිව්වොත් ඒ වයින් හිතේ පාලනය නැති කරනවා. සමාධිය කියන්නේ හොඳ පාලනයක් අරන් දෙනවා හිත එක අරමුණක තියෙනකොට. එහිඳ අපි ප්‍රධාන වශයෙන් තරහ අඩු කරන්න භාවනාවක යෙදෙන්න ඕන. ඒක තමයි මෛත්‍රී භාවනාව. ඊළඟට ඇලීම අඩු කරන භාවනාවක යෙදෙන්න ඕන. ඒක තමයි අසුබ සංඥාව. නැත්නම් ඔය පිළිකුල මෙනෙහි වෙන භාවනාව. ඒ දෙකෙන් මේ බාධක දෙක අඩු වෙනවා. ඊළඟට මේ හුස්ම යොදාගෙන අපි හිත එක අරමුණක තියන්න උත්සාහ කරනවා. ඒක ආනාපාන සති භාවනාව. ඒ ඔය තුනම දැන් මේ විස්තර කළේ සමතයට. සමතය කියන්නේ මොකද්ද? චිත්ත සමාධිය ඇති කර සමත භාවනාව. හිත සමතයකටපත් කරනවා. ඈ සමාහිත කරනවා කියලා කියන්නේ. මේ හිත සංසුන් කරනවා. ඒ භාවනාවල. ඒකට ඒ සමත භාවනාවට තමයි ඒවා වැටෙන්නේ. يعني මේ කලබල හිතේ කලබල ගතිය අඩු කරනවා. ඒක අපි ධර්මයේ පැත්තෙන් බැලුවොත් වෙන්නේ නීවරණ ධර්ම යටපත් කිරීම. නීවරණ කීයක් තියනවද? පහක්. අපි අහලා තියෙනවා පංච නීවරණ කියලා නේද? මොනවාද ඒ? කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඔකේ ওই මුලින් කියන දෙක තමයි මම ওই සිංහලෙන් විස්තර කළේ. කාමච්ඡන්දය කියන්නේ මේ කාමාරමුණු පස්සේ හිත දුවන ගතිය. කාමාරමුණු කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයට අරමුණු වෙන ඒවා. ඒ කියන්නේ මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටක්. ඒ අරමුණු පස්සේ ඇලුම් කරන ගතිය ඒවා ඊ ලබා ගන්න මගේ කියලා එහෙම අයිති කරගන්න හිතන ගතිය හින්දා එන සිතුවිලි තමයි ඇලීම පැත්තෙන්. ඒකට ඒවා ආසයව නොලැබෙනකොට ගැටෙනවා. එහෙම නැත්තම් ඊට වඩා හොඳ දේවල් ලබා ගන්න හදනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගණන් අඩු සිවුරු පාත්‍ර නෙමෙයි ටිකක් ගණන් වැඩි ඒව හොයන්න බලන්න. ඈ ඒක පූජා කරන කෙනා ඒව හෙව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලබන කෙනා එහෙම ලබන්න ගියොත් කෙලෙස්. ඊට වඩා හොඳ ඒව ඊට වඩා හොඳ ඒව කියලා ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නැහැ. වැඩිපුර ඒව පස්සේ ලෝනා. එතකොට කෙලෙස්. නේද? කාමච්ඡන්දේ පැත්ත තමයි එතකොට වැඩේ. ඇලීම. එහෙම නැත්නම් අර ලැබුණ දේ ගැන ගැටෙනවා. අරයට හොඳ එකක් දුන්නා මට මේ නරක දෙයක්. ඈ දැන් අපි අර බණ CD ගන්න ආවහම ඉතින් අරයට හම්බුණා මට හම්බුන්නේ නැහැ. ඈ එතකොට ගැටීමක් එනවනම් ඒක තේරුම් ගන්න මේ හිතේ තියෙන ව්‍යාපාදේ මස්ලෙන් තරහ. ඈ අපි ලද දෙයින් සතුටු වෙනවා. දැන් ඔය CD එක ලැබුණයි කියලා මාර්ගඵල ලැබෙනවා රහත් වෙනවා කියලා එකක් නැහැ. පොත ලැබුණා කියලා ඒත් එහෙමයි. සමහර විට නොමග යන්නත් පුළුවන්. ඕක කියවලා අරදීපුණට ගන්න. වෙනස් කරගෙන වැරදි අදහස් අරගන්නත් පුළුවන්. ඈ ඒක පැත්තකින් ඒක අහන්න නැති කියවන්න නැති එක හොඳ වෙන්නත් පුළුවන්. ඔය මොකවත් ඕනේ නැ මේ කියාදෙන ටික හරියට හිතට ගන්නවා. ආයෙ එකතු කරන්න අවශ්‍ය නැහැ. Taman ධර්මයේ දකිනවා නම් ඉච්චරයි තියෙන්න ඕන. ඈ ඉතින් ඒ ධර්මයක් ලැබුණොත් ඒක කියෝලා බලලා ඊට පස්සේ ඒකට ඇලෙන්නේ නැතුව ඒක දීලා දාන්න පුරුදු වෙනවා නම් තමයි හොඳ. ගොඩ ගහ ගන්නවට වඩා ධර්මයේ උනත් ගොඩ ගහ ගන්න ගියොත් තමන්ගේ කෙලෙසක් දන්නේම නැතුව මතු වෙනවා. ඒවට තියෙන ඇලීමක්. ධර්මයේ දැනගන්න ඕන, ප්‍රයෝජනේ ගන්න ඕන. හැබැයි ඒ හින්දාත් වැඩෙන්නේ තමන්ගේ කෙලෙස් නම් ටිකක් නුවණින් බලන්න. ඒකට ඇලීම් ගැටීම් අඩු වෙන තරමට තමයි හිත සංසුන් වෙන්නේ. ඒ අතර අනිත් නීවරණ ටිකක් තියෙනවා. ඇලීම ගැටීම කාමච්ඡන්ද ව්‍යාපාද. තව තියෙනවා තීනමිද්ධ. තීනමිද්ධ කියන්නේ කම්මැලිකම්. ඈ නීතිමත් ගතිය, අලසකම්. තීනමිද්ධ. හිතේ තියෙන මැලිකම්. ඒවා මතු වෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ නොසන්සුන් බව, කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ගතිය. පසුතැවෙනවා කාරණා දෙකකට. මොනවාද? හොඳ දෙයක් කරන්න බැරි වුණා කියලත් පසුතැවෙනවා. නරක දෙයක් කළා කියලත් පසුතැවෙනවා. ඒ දෙකම මේ කෙලෙස්. නීවරණද. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැක කරන ගතිය. අපි මුලින්ම මේ බුදු කෙනෙක් සිටියද ධර්මයන් දේශනා කළාද මේ ධර්මය ගැන සැක කරනවා. මේ වයි ප්‍රතිඵල ලබන ආර්ය සංඝ රත්නය ඉන්න පුළුවන්ද? කියන්නේ ධර්මයේ ප්‍රතිඵල ලබන අය ඉන්න පුළුවන්ද කියලා සැක කරනවා. නේද? අද කාලේ ඉන්නවද අනාගතේ පහළ වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ කියලා හිතනකොට ඔන්න සැකයි. ඒ සැක කරනවා කියන්නේ ධර්මයේ සැක කරන්නේ. මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න බෑ. ඒ කාලේ විතරයි යෝයි බුද්ධ කාලේ විතරයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඔය සැක කරනවා. ප්‍රතිඵල ලබන්න බැයි නම් මොකටද ධර්මයේ හැසිරෙන්නේ? ධර්මයේ හොයන්නේ නේද? වැඩක් නැත්නම් තේරුවක් නැහැ. ඊට හොඳයි ඔය පිට ටිකක් කරගන්නවා ගිහින්. රටේ සැක කරන ගතිය ඒක එක එක මට්ටමින් එනවා. දැන් සමාධිය වඩන්න කියුවාම මං කොහොමද ඔය හිත එකම් කරගන්නේ? මෙච්චර දුවන හිත අපිට පුළුවන් ද හිත එකම් කරගන්න? ඔන සැක කරනවා. ඒකේ කරන්න ඕන දේ කරන්නේ. ඒ මූලික සැකයක් එනවා. ඒවා දුරු වෙන්නේ තමන්ගේ සමාධිය වැඩිවීමත් එක්ක ඒ සැක දුරු වෙනවා. ඒක මේ මතක තියාගෙන මේ හැමෝටම පුළුවන්කම තියෙනවා සමාධිය හදාගන්න. හරි. එතකොට ඕකට සුභය දෙතිස් කුණප විදිහට ඔයගලන්ට පුරුදුයි කරලා දැන් ඒ වගේ තව භාවනාවක් තමයි මේ ශරීරය බලන්න පුළුවන් ධාතුන් විදිහට. ධාතුන් කියන්නේ මොනවාද? සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. හැමෝම අහලා ඇති නේද? මොනවාද මේ පඨවි ගතිය කියන්නේ? මොකද්ද? තද ස්වභාවය. ඈ පොළව කියලා කියන්න එපා. පොළවේ තද ස්වභාවය වැඩිපුර ප්‍රකට කරනවා. පඨවි ගතිය වැඩිපුර ප්‍රකට කරනවා. ඈ මේ පොළව කියන එකෙන් තමයි නම ඇවිල්ලා තියෙන්නේ. පෘථුවි පඨවි කියන එක. එනාට ඒකේ වැඩිපුර ප්‍රකට වෙන ගතිය පඨවි ගතිය. තද දේවල් වල, ඝන දේවල් වල අපිට වැඩිපුර ප්‍රකට වෙන්නේ පඨවි ස්වභාවය. ඒ තද ස්වභාවයට කියනවා පඨවි. ඊළඟට ආපෝ. වැගිරෙන භවයේ තියනවා ආපෝ ගතිය. වැගිරෙන ගතිය නෙමෙයි ආපෝ කියන්නේ. ආපෝ කියන්නේ ඔක පාලියෙන් එන්නේ ආලම්බන කියලා. ඒ කියන්නේ බැඳලා එකට බැඳිලා තියෙනවා. අපි දියරයක් ගත්තාම ඒ දියරයේම ඒ ටික තියෙනවා. එහෙම එහෙ උලංග එක යන්නේ නැහනේ නේද? විසිරිලා යන්නේ නැහනේ. වතුර ගත්තොත් ඒ වතුරේ ඒ අංශු ටික වතුරටම ඇලිලා තියෙනවා. ඇලිලා බැඳිලා තියෙන ස්වභාවය තමයි ආපෝ ගතිය. ඊළාට තේජෝ ගතිය. තේජෝ ස්වභාවය, තේජෝ ධාතුව. තේජෝ ධාතුවෙන් තමයි අපිට රස්නේ සීතල ගැන අදහසක් දෙන්නේ. තේජෝ ගතිය වැඩි නම් රස්නේ
දැවෙන ස්වභාවය.
තේජෝ ස්වභාවය අඩු නම් සීතල. හරි. එතකොට ඊළඟ එක මොකද්ද? වායෝ. වායෝ කියන්නේ ඔව් විසිරෙන ගතිය. ආලම්බන ගතියෙන් බැඳලා තියෙන ආපෝ ගතියෙන් වායෝ ගතියෙන් විසිරෝලා හරිනවා. වායුමය ස්වභාවය කියලා හිතන්න පුළුවන්. ඒ විසිරෙන ස්වභාවය වගේ දෙයක් තමයි වායෝ ගතිය. එතකොට දැන් මොනවා හරි දෙයක් හැදිලා තියෙන්නේ ඔය හතර එකතු වෙලා. ඔව්. මම හිතුවා ඔක කියයි කියලා. මේ ඒක තව ටිකක් නුවණින් බලන්න ඕන. ඔය හතර එකතු වෙලා ඔක හැදිලාද? එකතු වෙලා හැදිලා නම් අපිට ඕවා වෙන් කරන්නත් පුළුවන්. ඈ වෙනම තැන් තැන් වල තියෙන ওই ටික එකතු කරලා මොකක් හරි හදන්න පුළුවන්. දැන් මේ බිත්තියක් හදනකොට ගල්, සිමෙන්ති, වැලි, වතුර අරවා මේවා දාලා හදනවා නේද? එතකොට මේ ගඩොල් වෙනම තියෙනවා, වැලි වෙනම තියෙනවා, සිමෙන්ති වෙනම තියෙනවා, වතුර වෙනම තියෙනවා. දැන් මේ වගේ පටවිය වෙනම තියෙනවද? පටවියට වෙනම පැවතීමේ හැකියාවක් නැහැ. ඒ වගේ තමයි අනිත් ඒවට. ආපෝ ගතියට වෙනම පැවතීමේ හැකියාවක් නැහැ. අනිත් ඒවයින් තොරව අපිට මේ දේ ගැන කතා කරන්න බෑ. තේජෝ ගතියත් එහෙම. ඈ පටවි ආපෝ වායෝ වලින් තොරව තේජෝ ගතියක් ගැන කතා කරන්න බෑ. තේජෝ තියෙන තැන අර ටික තියෙන. ඒ වගේමයි වායෝ ස්වභාවය. ඒ එකකටවත් වෙනම තියෙන්න බෑ අනේ. ඒ වයින් තොරව. හැබැයි ඒ වයි ප්‍රකට වීම අඩු වෙන්න පුළුවන් සමහර වෙලාවට. සමහර දැන් අපි වතුර කියලා උදාහරණයක් ගත්තොත් වතුරේ මොනවද තියෙන්නේ? හතරම තියෙනවා. ආපෝ විතරක් නෙවෙයි. දැන් වතුරේ ආපෝ ස්වභාවය වැඩි. හැබැයි එතන තද ගතියක් තියෙනවා. වතුරට පැන්නොත් වදිනවා දඩස් ගාලා නේද? ඈ වදින ගතියක් තියෙනවා. තද ගතියක් තියෙනවා. ඈ ඊළඟට ඒකේ රස්නයක් සීතලක් නැද්ද වතුරේ? තියෙනවා. තේජෝ ස්වභාවය තියෙනවා. වායෝ ස්වභාවය දැන් වතුර ඇතුලේ හුඟක් වායුන් දියවිලා තියෙනවා. ඒක විදිහකට ගත්තොත් නේද? අපි දැන් මොනවා හරි පාට බිඳුවක් දැම්මොත් අර වතුරේ විසිරිලා යනවා නේද? කොහොමද ඒ යන්නේ? ඒ යන්න පුළුවන්කම තියෙනවා. විසිරෙන ස්වභාවය තියෙනවා ඈ. එහෙම නැත්නම් ඔය වායුන් ගොඩාක් දිය වෙලා තියෙනවා. ඒ පැත්ත දන්න අයට එහෙම හිතන්න පුළුවන්. ඒ ඇතුලේ තව ඉඩක් තියෙනවා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන් හතරම එතන තියෙනවා. අපි යම්කිසි දෙයක් අරගෙන කඩාගෙන 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 ගියොත් අන්තිමට හම් වෙන කුඩාම කොටස තියෙනවනේ. ඒ කුඩාම කොටසට ධර්මයේ දෙන නම තමයි රූප කලාපය කියන එක. රූප කලාපය. ඇයි රූප කලාපය කියන්නේ? ඒකෙත් අර හතරම තියෙනවා කියනට වඩා පෙන්눔 කරනවා. නැත්තම් විද්‍යමාන වෙනවා. මොනවටද විද්‍යමාන වෙන්නේ? කාටද පෙන්නුම් කරන්නේ? විද්‍යමාන වෙනවා කියන්නේ පෙන්නුම් කරනවා නේද? ඒ ස්වභාවයන් පෙන්නුම් කරනවා. කාටද?
තමන්ට
කියන්න වෙයි නෑ, අනුන්ට කියන්නකො. ප්‍රඥාවෙන් බලන්නම ඕනේ. දැන් බිම වැදුනොත් තද ගතියක් දැනෙන්නේ නැද්ද? ඔකට ප්‍රඥාවක් ඕනේ නෑ නේද? ඕන කෙනෙකුට ආයතනවලට අන්න ඒකයි වැදගත් වෙන්නේ. ආයතනවලට විද්‍යමාන වෙනවා. හරි. ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ආයතනවලට විද්‍යමාන වෙනවා. තියෙන බව පෙන්නුම් කරනවා. තව විදිහට කිව්වොත් දැන් ඔයගොල්ලෝ නුවණින් දකින්න ඕන පෙන්නුම් කරන හැමදේම තියනවාද? ඒක ප්‍රඥාපැත්තෙන් හිතන්න ඕනේ. පේන හැමදේම තියනවාද? දැන් වතුරට බල්ලා එබෙනකොට බල්ලෙක් ඉන්නා වගේ පේනවා. පෙන්ුණා පළියටම බල්ලෙක් ඉන්නවද වතුරේ? නැහැ. එහෙනම් අපිට මිරිඟුව පේනවා, වතුර තියනවා වගේ හිතෙනවා. ඒ වුණාට වතුර තියනවද? පෙන්ණුම් කරන ස්වභාවයේ පවතිනවද? නැහැ. එතකොට පේන ස්වභාවයෙම පවතින්න අවශ්‍ය නැහැ. පේන ස්වභාවය කියන්නේ විද්‍යමාන වෙන ස්වභාවය. පෙන්ණුම් කරන ස්වභාවය. ඒක මේ ආයතනවල හැකියාව. එතකොට තේරුම් ගන්න, දැන් අපේ ආයතනවල වලින් අපට පෙන්ණුම් කරන ඔන්න තද ගතිය තියෙනවා. එන තේජෝ ගතිය තියෙනවා, වායෝ ගතිය තියෙනවා, ආපෝ ගතිය තියෙනවා. ඒක එතකොට දැන් බාහිරේ තියෙන මේ බිත්තිය දන්නවද මගේ තද ගතිය තියෙනවා කියලා? දන්නවද? බිත්තියද දන්නේ අපිද? අපි. අපි අපේ ආයතන වලට පෙන්ණුම් කිරීමක් විද්‍යමාන වෙන ස්වභාවයක් වෙයි. හරි. දොර කියන්න ඕනේ අපිට පෙන්ණුම් කරනවා කියලා මිසක් එතන තියනවා කියලා නෙමෙයි. තියනවා වගේ පෙන්ණුම් කරනවා. ඒ වගේ පෙන්ණුම් කරන ගති තමයි ඔය ධාතු කියලා කියන්නේ. හරි. ඒක වෙනම පවතිනවා නෙවෙයි. වෙනම පවතිනවා නම් වෙන් කරන්න පුළුවන්. දැන් ඔය හතරෙන් එකක්වත් අනිත් ඒ වගේ වෙන් කරන්න බෑ. ඒකයි රූප කලාපේ කියන එකේ ಜಾති හතරම පෙන්ණුම් කරනවා.
වෙන් කරන්න බෑ.
ඒවා වෙන් කරන්න බෑ. يعني අපිට වෙනම ಜಾති ටික අරන් වෙනම එකක් හදන්න බෑ. අඩු වැඩි වශයෙන් පෙන්ණුම් කරනවා. අපට පෙන්ණුම් කරනවා. ඉතින් අපි කියනවා තියනවා කියලා. ඒක අපේ මේ හිතාගන්න ස්වභාවයක් නිසා එතන වෙනම ඒවා වෙන වෙනම එකතු වීමක් නෙවෙයි. ඒ වගේ ස්වභාවයක් පෙන්ණුම් කරන දෙයකට අපි නමක් දෙනවා රූපය කියලා. ඔය ගති පෙන්ණුම් කරනවා නම් ඒවට අපි නමක් දෙනවා රූප කියලා. අපිට ඒවා විද්‍යමාන වෙනවා නම්. ඒවා විද්‍යමාන වෙන්නේ නැත්නම් අපිට රූපයක් තියනවා කියන්න බෑ. හරි. ඒකට පඨවි ආපෝ තේජෝ වායෝ තියනවා කියලා හිතාගන්න තව පෙන්ණුම් කරන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒවට කියන අරහතරෙන් උපාදාය වෙන ඒවා කියලා. මූලික හතර, ස්වභාව හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. ඒවයින් උපාදාය වෙනවා. උපාදාය රූප කියලා. මොනවාද ඒ? ඔව්. වර්ණ, ගන්ධ, රස, ඕජා, තව જાති තියෙනවා. ඒ මූලික හතරක්. يعني පාට පාටක් තියෙනකොට ඔන්න අපිට කියන්න පුළුවන් රූපයක් කියලා. අපි කියන්න පුරුදු වෙලා තියෙනවා. පාටක් පේනකොට එතන රූපයක්. රූපයක් තිබුණ නැත්නම් පාටක් පේන්න බෑ. නේද? යම්කිසි රූප ගතියක් තියෙන්න ඕන පාටයක් පෙන්වන්න කරා. ඈ? ඊළඟට ගඳක් සුවඳක් එනකොට ඒ යම්කිසි රූපයකින්මයි, රූප ස්වභාවයකින්මයි ඒ ගඳක් සුවඳක් ඇති වෙන්නේ. වර්ණ, ගන්ධ. රසක් දැනෙන්නේ රූපයකින්මයි. එහෙනම් තමයි අපි මේක මේ රහයි කියලා කියන්නේ. නේද? ඒ අපි හිතන ස්වභාවය. දැන් රූපයක් තියනවා කියලා දැනගන්නේ කොහමද? ආයතන වලට ওই කියන ලක්ෂණ මොකක් හරි අරමුණු වෙන්න ඕන. වර්ණයක් වෙන්න පුළුවන්, ගන්ධයක් වෙන්න පුළුවන්, රසක් වෙන්න පුළුවන්. එහෙ නැත්නම් අපි දැනගන්න අර ඕජාව කියලා දෙයක් තියනවා කියලා. ඕජාව කියන්නේ දැන් ඔයගොල්ලෝ කෑම කනවනේ නේද? අපි පොඩි කාලේ ඉඳන් කනවා කෑම. ඔය කන කෑම ටික ඔක්කොම තියනවද දැන් ශරීරේ? නෑ. අනිත් පැත්තෙන් පිට වෙනවා. හැබැයි ශරීරේ උරා ගන්න යම් කිසි ගතියක් තියෙනවා. නේද? ඒ ශරීරේ උරා ගන්නේ ඕජාව. හරි? ඔව්. නැත්තම් තව උදාහරණයක් ගත්තා. දැන් ගහක් හිටෙව්වහම ඔකට පොවර දානවා, වතුර දානවා, පසෙන් අරව මේවා. ඔය ඔක්කොම දැම්මට ගහ උරා ගන්නේ යම් කිසි ඕජාවක් කියන දේ. හරි? ඒකත් අපිට හිතා ගන්න තමයි පුළුවන්. ඕජා කියලා ස්වභාවය. ඒකට වර්ණ ගන්ධ රස ඕජා. තව තියෙන අය රූප කියනකොට අටවිසි රූප කියලා විස්තර කරනවා. ඒවා අවශ්‍යයට ඒවා දැනගන්න පුළුවන්. ඒ දන්න අය හිතා ගන්න සතර මහා ධාතු ඒ මූලික ධාතු කියන අනිත් සේරම අනිත් 24ම උපාදාය ගණයට තමයි වැටෙන්නේ. සතර මහා ධාතුව තියෙන තැනක ප්‍රකට කරනවා කියලා හිතෙන ස්වභාවය. හරි. ඒක විස්තර කරන්න කලින් අපි දැන් මූලිකව අපි මෙනෙහි කරමු මේ පඨවි ආපෝ තේජෝ වායෝ. අපි ඒවා අඳුරගන්නේ පඨවි කියන්නේ තද ගතියට අපි පඨවි කියනවා. ආපෝ කියන්නේ අර වැගිරෙන ගතිය හරි ඒකේ තියෙන අර එකට බැඳලා තියෙන එකට බැඳිලා තියෙන ස්වභාවය. වෙන් වෙන්න නොදී බැඳිලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒක ආපෝ ගතිය. ඊළඟට මේ රස්නයක් සීතලක් වෙන අදහසක් දෙනවා තේජෝ ගතිය. තේජෝ ධාතුව. ඊළඟට අර විසිරෙන ස්වභාවයේ වායෝ ධාතුව. එතකොට ඔය ඕනම දෙයක් කඩාගෙන කඩාගෙන ගියත් හම්බ වෙන කුඩාම දෙයට කියනවා රූප කලාපය. මේ රූප කලාප එකතු වෙලා තමයි රූප හැදෙන්නේ. ඒක රූප කලාපෙක පෙන්눔 කරනවා පඨවි ආපෝ තේජෝ වාය. ඒවා අඩු වැඩියෙන් පෙන්눔 කරන්න පුළුවන්. සමහර රූපවල පඨවි වැඩි වෙන්න පුළුවන්. සමහර රූප කලාපවල තේජෝ ගතිය වැඩි වෙන්න පුළුවන්. අනිත් ඒවාට වඩා ප්‍රකට වෙන ඒ වගේ ස්වභාවයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි රූප කලාපයක් නම් අනිවාර්යෙන් ඔය හතර පෙන්눔 කරනවා. ඒ වයින් සමහර ඒවා ප්‍රකටයි, සමහර ඒවා ප්‍රකට නැහැ. එතකොට තද ගතිය වැඩි රූප කලාප වලින් හැදුනේ වට අපි කියනවා තද දේවල් ඝන දේවල් කියලා. ආපෝ ස්වභාවය වැඩි රූප කලාප නම් අපි ඒක කියනවා දියර ස්වභාවය. තේජෝ ගතිය වැඩි රූප කලාප නම් තියෙන එතන රස්නේයි කියලා. වායෝ ගතිය වැඩි රූප කලාප ගොඩක් නම් තියෙන්නේ එතකොට වායු ස්වභාවය. ඈ විසිරෙන ගති වැඩි කියලා. වැඩි විදිහට. එතකොට අපි හිතන ඕනම රූපයක් ඒ රූප කලාප ගොඩාක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ කියලා අපිට හිතෙනවා. ඒ කියන්නේ රූප කලාප ටික හින්දා තමයි අපිට රූපයක් පෙන්වන්න කරන්නේ. දැන් මේ ශරීරයක් පෙන්වන්න කරන්නේ රූප කලාප ගොඩාක් තියෙන හින්දා. ඒ කියන කතාව තේරෙනවද? දැන් අපේ සුදස්සන හාමුදුරුව බොහොම හොඳ උපමාවක් ගන්නවා වැලි ගොඩක්. වැලි කන්දක්. වැලි කන්දක් වගේ තියෙනා නේද? වැලි ගොඩක් තියෙනකොට. අපිට පේන්නේ වැලි කැටද කන්දද? කන්ද. ගොඩ තමයි පේන්නේ. කන්ද. පෙන්නුම් කරන්නේ කන්දක්. නේද? දැන් අපි එක එක කෙනාට කියනවා වැලි කැටේ ගානේ ගෙනියන්න. කූඹින්ට කිමුක. නෑ එක එක සීනි කන්දක් තියනවා නම් හරි. කූඹි ගොඩකට කියනවා එක එක කැටේ කැටේ අරන් යන්න. හැබැයි කාටවත් කන්ද ගෙනියන්න බෑ. කන්ද ගෙනියන්න තහනම්. ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? කන්ද නැතුව යනවා. කවුරුවත් ගෙනියනවද කන්ද? කාටවත් කන්ද ගෙනියන්න දුන්නේ එක්කෙනාට එක කැටයයි එක වැලි කැටයයි නේද? ඒතර වැලි කැටයකින් එක අයින් වීමක් මිසක් කන්දක් කවුරුවත් ගෙනිච්චේ නැහැ. අපි හිතුවේ මොකක් තියෙනවා කියලාද? කන්දක් තියෙනවා කියලා. ඒක කවුරුත් ගෙනihinන්නේ නැහැ. උනාට ඒක වෙන්නේ නැහැ. ඔව්. අපට පෙන්눔 කරපු දෙයකට අපි සම්මුතියෙන් නමකුත් දුන්නා. හැබැයි කන්ද කියනකොට අපි හැමෝටම අදහසක් තියෙනවා මොන වගේ දෙයක්ද. දැන් ආයේ ඔය වැලි කැට එකින් එක ගෙනහැලා දාන්න කියන. කාටවත් කන්දක් ගේන්න බෑ. කාටවත් කන්දක් ගෙනහැලා තියන්න බෑ. එක එක්කෙනා දැන් මම ඕගොල්ලන්ට කිව්වොත් එළියෙන් අර ගල් කැටේ කැටේ ගෙනහැලා දාන්න කියලා. අන්තිමට මොකද වෙන්නේ? කන්දක් පේන. ඊළඟට යනකොට එක එක අරන් යන්න කියන. කන්ද පේන්නේ නැතිව. දැන් මොකද වෙලා තියෙන්නේ? වැලි කැට ගොඩක් තිබුණා. එතන අපි හිතුවා කන්දක් තියෙනවා කියලා. පැවතිලා තියෙන්නේ අර වැලි කැට. නැත්තම් ගල් කැට. නේද? කන්දක් පැවතුණා නම් කාට හරි පුළුවන් වෙන්න ඕන කන්ද අරන් යන්න. අරන් යන්න පුළුවන්ද? වැලි කැට ටික තියලා කන්ද අරන් යන්න කිව්වොත් පුළුවන්ද? කන්දක් තිබුණා නම් පුළුවන් වෙන්නේ පැජෙනියා. එතකොට බලන්න දැන් මේ වැලි කැට තියෙන තැනක අපට කන්දක් තමයි විද්‍යමාන. දැන් පේනවද විද්‍යමාන වීමයි ඒක එතන තියෙනවද කියන එකේ වෙනස? අපට විද්‍යමාන වෙන දේ අපිට හිතෙනවා එතන තියෙනවා කියලා. ඒක හිතෙන දෙයක් මිසක් පැවතීමක් නෙවෙයි. පවතින දෙයක් නම් තව කාට හරි ඒක අරන් යන්න පුළුවන්. අවිද්‍යාව වෙනම තේරුම් ගමු. දැන් අපිට පේන ස්වභාවයක් තියෙනවා. අපි විශ්වාස කරනවා පේන දේ තියෙනවා කියලා. ඒක වැරදි. ඒක අවිද්‍යාව තමයි. ඒ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. එක එක වචන එනවා. ඇත්ත ඇති හැටි නොදන්නකම්. මුලා වෙලා තියෙනවා. අපේ මුලාව හින්දා තමයි අතන එහෙම දෙයක් තියෙනවා කියලා හිතන්නේ. ඒකට පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. පෙන්눔 කරනවා කිව්වට වරදක් නැහැ. පෙන්눔 කරන දේ තියෙනවමයි කියනකොට වරද්ද ගන්න. මුලාවේ. මේ ආයතන වලට පෙන්눔 කරන. එතකොට දැන් ඒ අපේ ආයතනය දැන් අපේ ඇහැට තමයි කන්දක් පෙන්වන්න පුළුවන්. වෙන જાතියේ ඇහක් තිබුණා නම් දැන් කූඹියෙක්ගේ ඇහක් තිබුණා නම් කන්දක් නෙමෙයි ඒක ASCII ගෙවල් තියෙනවා උට. නේද? ඒ කන්ද ඇතුලේ ගෙවල් කන්දක් නෙමෙයි අපි තමයි කන්ද කියන්නේ කූඹියට අන්න ගෙයක් ගෙවල් තියෙනවා. නේද? ජනපදයක්. ඊළඟට අපි වෙන මට්ටමක ඇහක් තියෙන අපි හිතුව ප්‍රේත මට්ටමේ හරි නැත්නම් දිව්‍ය මට්ටමේ හරි ඇහක් තියෙනකොට සමහර විට ඕක විනිවිද ඒකෙන් එහා පැත්තේ තියෙනේ අපේ එක. අපිට පේන්නේ කන්දක්. අර ගොල්ලන්ට කන්දෙන් අනිත් පැත්තේ ඒවා පේනවා. ඒගොල්ලන්ට කන්දක් විද්‍යමාන වෙන්නේ නැහැ ඒක. නේද? දැන් වීදුරුවක් තිබුණා කියන්න. ඒකට අපිට වීදුරුවස්සෙන් එහා පැත්තේ තියෙනේ වනි පේන්නේ. වීදුරුව පේන්නේ නැහැ. ඒකට වීදුරුව විනිවිදද? ඒකට දිව්‍ය ඇහක් ඒ වගේ මට්ටමේ ඇස් නම් තිබුණේ අපට විද්‍යමාන වුණ ටික නෙමෙයි ඒගොල්ලන්ට විද්‍යමානයි. දැන් බලන්න මේ පෙන්눔 කරන දෙයම තියනවා කියන එක හරිද ඒක? පෙන්눔 කරනවා. නමුත් ඒ පෙන්눔 කරන දෙයම පවතිනවා කියනකොට මුලාව. හරි? එතකොට දැනට තේරුම් ගන්න දැන් කන්ද පෙන්눔 කරන්නේ වැලි කැට තියෙන නිසා. වැලි කැට හින්දා අපිට කන්දක් වගේ පේනවා. ඕක තමයි හැම රූපෙම. දැන් ශරීරයක් පෙන්눔 කරන්නේ අර වැලි කැට ගොඩක් වගේ රූප කලාප ගොඩක් තියෙන නිසා ඔව් දැන් අපි කන්ද දිහා බැලුවහම අපට කන්ද පේනවා මිසක් වැලිකට කියලා පේන්නේ නැහැ. ශරීරයක් දිහා බැලුවහම ශරීරයක් කියලා පේනවා මිසක් රූප කලාප ගොඩක් කියලා පේන්නේ නැහැ. මේ මේවා සමූහයක් මෙතන තියෙන්නේ කියලා පේන්නේ නැහැ. ඒක නුවණින් දකින්න. හරි? ඒකට මේ හැම රූපයක්ම අපි රූපයක් කියලා හිතන හැම රූපෙම මතක තියාගන්න රූප කලාප ගොඩක් තියෙන්නේ අර වැලි කැට ගොඩක් වගේ. වැලි කැට ගොඩ තියෙන තැන අපට එක එක හැඩ පේන. මේ හැඩ අණුව තමයි අපි රූප වෙන් කරන්නේ. එතකොට මේ හැඩ වගේම තමයි වර්ණ පේන ස්වභාවය. අර සතර මහා ධාතු දැන් සතර මහා ධාතු හිතන්න වැලි කැට වගේ කියලා. දැන් වැලි කැට තියෙන තැනක අපට තව තව දේවල් ඒකේ වර්ණයක් පෙන්වන්න කරන්න පුළුවන්. හැඩයක් පෙන්වන්න කරන්න පුළුවන්. දැන් අපි ගන්න ඒ වටික. ඇයි අපේ ආයතන වලට අරමුණු වෙන්නේ ඒ ස්වභාවය. නේද? වර්ණ ගන්ධ රස ඕජා තව තව රූප සම්බන්ධ හිතෙන අනිත් ඒවා තමයි අනිත් රූප කියන්නේ. හරි? ඒ අපි තේරුම් ගන්න ඕන මේ රූප කලාප ගොඩක් අර වැලි කැට ගොඩක් වගේ තියෙනවා. වැලි කැටේ කැටේ අයින් කළොත් අපි හිතන රූපය එතන නැහැ. අපි හිතන රූපය වෙන් කරලා ගන්න පුළුවන් කමකුත් නැහැ. කාට හරි කිව්වොත් සතර මහා ධාතු ටික ඉතුරු කරලා ඔය පේන රූපය අයින් කරන්න කියලා. වැලි කැට ටික ඉතුරු වෙද්දි කන්ද අරන් යන්න කිව්වා වගේ වැඩක්. ඈ? පුළුවන්ද? බැ. වැලි කැට ටික ඉතුරු වෙද්දි කන්ද අරන් යන්න. එහෙම කරන්න බෑ.
එකිනෙකට බැඳිලා.
එකිනෙකට බැඳිලත් නෙමෙයි. ඉතින් වැලි කැටයක් වැලි කැටයකට එහෙම එකකුත් නැහැ.
කන්ද බැඳිලා නැහැ.
වැලි කැට දන්නවද අපි කන්දක් හදලා කියලා? එහෙම දැනුවකුත් නැහැ. එහෙම අවබෝධිකුත් නැහැ. වැලි කැට එකතු වෙලා තියෙන තැනක අපේ ආයතන වලට මෙහෙම මෙහෙම විද්‍යමානයි. ඒකත් අපේ ආයතන මට්ටම අනුව තමයි එක එක්කෙනාට එක එක විදිහට පෙන්වුම් කරන්නේ. එතකොට ඒකෙත් මුලට යාමත් තමයි ඔය ධාතු ස්වභාවයන් කියලා අපි දැන් එක කුඩාම වැලි කැටයක් අරගෙන වැලි කැටයක් පෙන්වුම් කරන්නේ අපට ධාතු ස්වභාවය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සතර මහා ධාතුවත් උපාදාය ස්වභාවය රූප. තේරුම් ගන්න සතර මහා ධාතු කියන්නේ වෙනම තියෙන දෙයකට වඩා මේ ආයතන වලට යම් කිසි දෙයක් පෙන්වුම් කරන්න හැකියාවක්. විද්‍යමාන වෙන ස්වභාවයක් ගතිය.
උපාදාය රූප කියන්නේ
ඒක. උපාදාය කියන්නේත් එහෙමයි. ඒකේ තව ගැඹුරට යනකොට සතර මහා ධාතු කියන්නේත් පෙන්වුම් කරන ගතිය. අපි හිතනවා තද ගතිය තියෙනවා. දැන් උදාහරණයක් විදියට අන ගිනි ගොඩක් පේනවා ඈත. ඇවිලෙනවා. දැන් අපිට හිතෙනවා ඔතන තේජෝ ගතිය රස. හරි රස්නේ ඇති. රස්නේ දැනිලාද හිතුවේ? තේජෝ ස්වභාවය අපි හිතාගත්තා. නැත්නම් අයිස් වගේ පේනවා. ආ දියැලක් වටෙනවා. ඔතන හරි සීතල ඇති. දැන් සීතල දැනිලාද අපි කියන්නේ එතන තේජෝ ගතිය අඩුයි කියලා. මේ හිතේ විද්‍යමාන වෙන ස්වභාවයක් හිතාගන්න ස්වභාවය.
එහෙම හිතාගන්න ස්වභාවයකට අපිට එන්න පුළුවන්කම ලැබුණේ ඌරි අත්දැකීමක් එහෙම අපි සංකේත.
ඔව්.
ඒකේ කියන නිසා.
ඔව්. දැන් එහෙම හිතාගන්න හේතු තියෙනවා. එහෙම හිතාගන්නේ හේතු ප්‍රත්‍ය යෙදෙන නිසාමයි. ඒකට එහෙම හිතන්න හේතු වෙනම අඳුරගන්න පුළුවන්. ඈ? වෙනම සාකච්ඡා කරමු එහෙම හිතුනේ ඇයි. දැන් දැනට තේරුම් ගන්න ඕන මේක හිතා ගන්න ස්වභාවයක් මිසක් පවතින ස්වභාවය නෙවෙයි. අපි අපිට විද්‍යමාන වෙන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක්. ওই දෙක වෙන් කරගන්න. හරි. එතකොට තේරුම් ගන්න අපට ශරීරයක් පෙන්වුම් කළත් සතර මහා ධාතු නැත්නම් රූප කලාප ගොඩක්. ගහක් පෙන්වුම් කළත් රූප කලාප ගොඩක්. වතුරක් පෙන්වුම් කළත් රූප කලාප ගොඩක්. අර වැලි කැට ගොඩක් වගේ හිතන්න. ඈ? බිත්තියක් පෙන්වුම් කළත් රූප කලාප ගොඩක්. දැන් අපේ ආයතන වලට රූප කලාප පේන්නේ නැහැ. ආයතන වලට පේන්නේ ඒව නිසා අපි හිතාගන්න ස්වභාවය.
ඒකත් ස්වභාවය.
ඔව්. අපි හිතාගන්න ස්වභාවය. ඒ ගති තියනවා කියලා අපි හිතන්නේ. රූපය දන්නේ නැහැ මට මේ ගති තියෙනවා කියලා. අපි තමයි කියන්නේ මේ රූපේ මේ ගති තියෙනවා. ඒ කියන්නේ අපි හිතාගන්න අපට විද්‍යමාන වෙන ස්වභාවය. ඒක අපි එළියේ තියනවා කියලා විශ්වාස කරන්නේ අපේ මෝඩකමට කරන වැඩක්. මුලාවෙන් කරන වැඩ. ඒතර විද්‍යමාන වෙන ස්වභාවයක්. එහෙම ගත්තට වරදක් නැහැ. මේ ආයතන වලට විද්‍යමාන වෙන ස්වභාවය. පෙන්눔 කරන ස්වභාවය. හරි? ඒකට දැන් සාමාන්‍ය අදහසක් ආව නේද? පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාව පෙන්눔 කරනවා රූප කලාපවල. රූප කලාප එකතු වුණ තැනක අපට එක එක හැඩ දේවල් රූප විද්‍යමාන වෙනවා. අපි යම් කිසි රූපයක් කියලා හිතන තැනක තේරුම් ගන්න රූප කලාප ගොඩක් තමයි පවතින. රූප කලාප ගොඩක්. මෙර වැලි කැට ගොඩක් පවතිනවා. අපිට විද්‍යමාන වෙන්නේ කන්ද වෙන්න පුළුවන්. හැබැයි අපි කන්දෙන් තේරුම් ගන්නවොත් ඔතන තියෙන්නේ රූප කලාප ගොඩක්, වැලි කැට ගොඩක්. ශරීරයක් පෙන්වුම් කරනකොට පුළුවන් නම් තේරුම් ගන්න ඔතන තියෙන්නේ රූප කලාප ගොඩක් නැත්නම් වැලි කැට ගොඩක්. යථා ස්වභාවය රූප කලාප ගොඩක්. මේවා ගොඩාක් එකතු වුණ තැනක විද්‍යමාන වීමක් කොර. ඒක තමයි අපිට පෙන්눔 කරන්නේ වැලි කැට වගේ නෙවෙයි. තියෙන්නේ පවතින්නේ වැලි කැට. ඒවට වෙනම උපමා දෙන්න පුළුවන්. ඒක අපි පස්සේ කතා කරමු. දැනට තේරුම් ගන්න රූපයක් පෙන්눔 කළොත් ඔතන තියෙන්නේ වැලි කැට ගොඩක්. මේ වැලි කැට වලට දෙන නම රූප කලාප ගොඩක්. කුංචි රූප කලාප. හිතා ගන්නවත් බැරි කුඩාම කොටස. කඩාගෙන කඩාගෙන ගියත් හම්බ වෙන අන්තිම කුඩාම කොටසට කියනවා රූප කලාප. ඒවා ගොඩක් තමයි ඔය. රූප කලාප ගොඩක්. එනිකන් Tamanට තේරෙන භාෂාවෙන් හිතා ගන්න වැලි කැට ගොඩක්. වැලි කැට ගොඩ අපිට පේන්නේ කන්ද නැත්නම් ඒකේ හැඩය වර්ණය. ඒතර මේ පෙන්눔 කරන හැම රූපෙම ඔය විදිහේ. පවතින්නේ රූප කලාප ගොඩක් අපිට පෙන්눔 කරන්නේ වෙන මොකක් හරි. හරි. ඊට දැන් මේ භාවනාවේදී අපි උත්සාහ කරනවා මේ පවතින ස්වභාවය තේරුම් ගන්න. රූප කලාප ගොඩක්. රූප කලාපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ පෙන්눔 කරන ස්වභාවය රූප කලාප. ඒවා එකකට එකක් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. මේ වෙන් කිරීමේ හැකියාවක් නැහැ කියනකොට තේරුම් ගන්න ඒවා වෙන වෙනම පැවතීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා ඒවා එකතු වෙලා හැදිච්ච දෙයක් නෙවෙයි. එකතු වෙලා හැදුනා නම් වෙන් කරන්නත් පුළුවන්. එහෙම ස්වභාවයක් නෙවෙයි. හරි ඒවට වෙනම පැවතීමේ හැකියාවක් නැහැ. එහෙම පෙන්නුම් කරන ගති ස්වභාව විතරයි. දැන් බලන්න මේ ශරීරය කියන්නේ රූපයක්ද? අපේ සාමාන්‍ය මට්ටමේ රූපයක් නේ ශරීරය කියන්නේ. එළියේ තියෙන ගස් ගල් කියන්නේ රූපද? රූප. රූප කියන ඒවා අපි දන්නවා රූප කලාප ගොඩක්. වැලි කැට ගොඩක්. එතකොට මේ ශරීරයත් ඒ වගේ රූප කලාප ගොඩක්. බාහිරව අපි තියනවා කියලා හිතන ගස් ගල් ඩෙස්කුටු බිත්ති ඉරහඳ තාරකා ගංගා එළදොල ගෙවල් දොරවල් යාන වාහන සීරම රූප කලාප ගොඩක්. මේ ශරීරයත් රූප කලාප, අනිත් ශරීරත් රූප කලාප. රූප කලාපයක තත්ත්වේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන් පෙන්නුම් කරනවා. හරි. දැන් මේ ශරීරයේ තුල රූප කලාපයක පඨවි ගතියයි බාහිර මොනවා හරි හැදිලා තියෙන රූප කලාපයක පඨවි ගතියයි එකම සතහ. පඨවිය පඨවියමයි. මේක මගේ ශරීරේ පටවිය, මේක ගහක පටවිය කියලා පටවියේ වෙනසක් නැහැ. මේක මේ ශරීරේ පටවිය, මේක මහ පොළවේ පටවිය කියලා පටවියේ වෙනසක් නැහැ. ආපෝ ගතියේ වෙනසක් නැහැ. මේ ශරීරයේ තුල ආපෝ, එළියේ ආපෝ කියලා වෙනසක් නැහැ. ශරීරයේ තුල තේජෝ, බාහිරේ තේජෝ කියලා වෙනසක් නැහැ. තේජෝ ගතිය තේජෝ ගතියයි. වායෝ ස්වභාවයේ ශරීරයේ තුල වායෝ, බාහිර වායෝ කියලා
මේ ස්වභාවයත්
එහෙම වෙනසක් නැහැ. ඒ වායෝ ධාතුව වායෝ ධාතුවමයි. හරි. මේ බුදුරජාණන් වහන්සේ ඔන්නෝක රාහුල හාමුදුරන්ට විස්තර කළා. රාහුල මේ ශරීරයේ තුල පටවියයි, බාහිර පටවියයි වෙනසක් නැහැ. පටවිය පටවියම තේජෝ ගතිය තේජෝ ගතියමයි. ශරීරයේ තුල එක තේජෝ ගතිය, බාහිරේ තව තේජෝ ගතියක් කියලා වෙනසක්. හරි. ඒ වගේ මේ හතර. දැන් අපි දැන් එක විදිහකට දන්නවා ශරීරය කියන්නේ කොටස් ගොඩක්. කෙස් ලොම් නියදත් මේ විදිහට නේද? එතකොට මේ කෙස් ගොඩ ගත්තොත් ඔතන යම් කිසි කෙස් ගොඩක් කියන්නේ රූප. එතකොට ඒක රූප කලාප ගොඩක්. එතන තියෙන පඨවි ස්වභාවය තියෙන කියනකොට අදහස් කරන්නේ මං පෙන්නුම් කරන ස්වභාවය කියන එක. හා කෙස්වල පඨවි ගතියක් පෙන්නුම් කරයිද, මහා පොළවේ නැත්නම් ඩෙස් පුතු ගස් ගල් වල පඨවි ගතියක් පෙන්නුම් කරයිද? පඨවිය පඨවියමයි. කෙස්වල එක පඨවියක්, ගස් ගල් වල තව පඨවියක් කියලා එහෙම දෙයක් නෑ. පඨවි ධාතුව පඨවි ධාතුව.
වායුවක්
කියන එක හැදිලා තියෙන්නේ රූප කලාප ගොඩකින්. ඒ රූප කලාපයක් ගත්තොත් ඒ රූප කලාපේ වැඩිපුර ප්‍රකට වෙන්නේ වායෝ ස්වභාවය. වායෝ ධාතුව වැඩි.
රූප කලාප එකකට එකක් සමානද එතන ප්‍රදේශයේ ගත්තොත්?
ඔව්. ඒ කියන්නේ වායෝ ස්වභාවය වැඩි රූප කලාප ගොඩක් එකතු වුණ තැනමයි වායෝ.
එතන රූප කලාපෙට කලාපෙත් සමානයි කියලා වගේ තේරුමක් ගන්න පුළුවන් නැත්නම් එතන කලවගේ පටවි ස්වභාවය.
ඒ වගේ
ඒවත් තියෙන්න පුළුවන් දේ සංහිතිය
සමානයි කියලා නියමයක් නැහැ. හැබැයි වැඩි හරියක් වායෝ ප්‍රකට වෙන ඒවා තමයි වැඩි. හැම එකම සමානව බෙදිලා කියන කතාවක් නැහැ. ඒවයි ඒ රූප කලාපවල වැඩිපුර ප්‍රකට වෙන්නේ වායෝ ගතිය ප්‍රකට වෙන රූප කලාප ගොඩකින් තමයි වායෝ ස්වභාවය. එකක් දෙකක් වෙනස් වුනේම තියෙන්න පුළුවන්. ඒවා අප්‍රකටයි. ඒ කියන්නේ ගොඩාක් තියෙන තැනක එකක් දෙකක් අනිත් පැත්තේ තිබුණාට අපිට ඒවා තේන්නේ ප්‍රකට වෙන්නේ. හරි. ඒක හරියට දැන් අපි ගංගාවක් හරි මුහුදේ හරි ගත්තොත් වතුර විතරක් නෙමෙයි සමහර ඒවා කොටස් පහ වෙනවා, මාළු ඉන්නවා. ඒවත් ඔක්කොම වතුරට අයිති. හැබැයි ඒවයි තැන් තැන් වල තියෙන්න පුළුවන් අඩු වැඩි ඒවා. දැන් වතුරෙත් සමහර වතුර ඝනත්වයේ වැඩි කොටස් තියෙන්න පුළුවන්, අඩු කොටස් තියෙන්න පුළුවන්. හැබැයි අපි පොදුවේ වතුර කියලා ගන්නකොට ඒවා එක විදිහට අපි ගන්නේ ඒවයි වැඩිපුර ආපෝ ස්වභාවයේ ප්‍රකට වෙන රූප කලාප ගොඩක් තමයි එතන තියෙන්නේ කියන්නේ. හුලඟක හැදිලා තියෙනවා කියලා හිතන රූප කලාප ගොඩකටනේ අපි හුලඟ කියලා නමක් දෙන්නේ. ඒකට ඒ රූප කලාප ගත්තොත් ඒවයි වැඩිපුර ප්‍රකට වෙන්නේ වායෝ ස්වභාවයේ. අනිත් ධාතුන්ට වඩා හැබැයි ඒක හැමතැනම එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට දැන් රස්නේ හුලඟක් කෙනකොට ඒකේ තේජෝ ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. හැබැයි වායෝ ගතියක් තියෙනවා. වෙනස්කම්
තියෙනවා.
එක එක ඒවයි වෙනසක් තියෙනවා.
ඒ ස්වභාව
ධර්මයේ එතකොට පටවි ආපෝ තේජෝ වායෝ කියන හතර. එහෙම තමයි. හතර පෙන්නුම් කරනවා. පෙන්නුම් කරන්නේ මේ ආයතන වලට විතරයි. දැන් අපේ මිනිස්සෙක් විදිහට ගත්ත ගහ කන නාසය දිව ශරීරය මන කියන ටිකට තමයි ওই ස්වභාවයන් පෙන්නන්නේ. වෙන මට්ටමේ ආයතන වලට එහෙම පෙන්නුම් කරන්න අවශ්‍ය නැහැ. ඒකයි මේවත් විද්‍යමාන වෙන ස්වභාව කියන්නේ. අපට හිතෙනවානේ පෙන්නුම් කරන්න නිසා තියෙනවමයි කියලා. එහෙම ගතියකට යන්න එපා. මොකද මේ මිනිස්සයා මේ මට්ටමේ ආයතන වලට එහෙම හිතෙනවා. එහෙම විද්‍යමාන. අපිට බැරි වෙලාවත් වෙන මට්ටමක ආයතන ටිකක් තිබුණොත් එහෙම නොවෙන්න පුළුවන් විද්‍යමාන. හරි. දැන් හිතන්න දේ දුන්නක් තියෙනවා. දැන් දේ දුන්න පේන්නේ මනුස්සයා හැට විතරයි. වෙන හැකට ඔක පේනවා කියන්න බෑ. මේ විද්‍යමාන වෙන ස්වභාවය මේ ඇහැට විද්‍යමාන වෙන ස්වභාවය. හරි. වෙන මට්ටමේ හැකට එහෙම පෙන්නුම් කරන්න අවශ්‍ය නැහැ.
මේ
මේ ආයතන මට්ටමට මෙහෙම විද්‍යමාන. ඒකෙන් තේරුම් ගන්න අපිට විද්‍යමාන වුණ පළියට එහෙම තියෙන්නම අවශ්‍ය නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඕක තියෙනවද නැද්ද කියන එක නෙවෙයි. අපට කෙලෙස් ඇති වෙන්නේ මෙහෙම මේ දේ තියෙනවයි කියලා හිතන නිසා. ඒක තිබුණද නැද්ද කියන එක නෙමෙයි. අපේ විශ්වාසය තියෙනවා නම් මෙහෙම දෙයක් තියෙනවා කියලා ඒක ඇති අපිට කෙලෙස් ඇති කරගන්න. ඒක ඇති අපිට කාමච්ඡන්දය ඇති කරගන්න. ඒක ඇති අපිට තරහ ව්‍යාපාදේ ඇති කරගන්න.
ඔව්. එතකොට ඒ දිව්‍යයට පඩවි ධාතු ස්වභාවය සමෝට ඕනෝනේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් මනුස්ස රූපය දිහා බලද්දි අස්සෙත් පේන්නේ නැහැ. බුදුහාමුදුරට ඇවිල්ලා කතා කරා කියනවා. එතකොට බුදුහාමුදුරෝ පේන්න ඕනේ මේ වෙලාවට. එතකොට ඒ වෙලාවට සමෝට උමනාය පාකමණුව තමුගේ සංඥාව ගන්න ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් වෙනවා දේවලුට.
අය එතන මේ වගේ තේරුමක්. දැන් අපට කෙනෙක් පෙනෙන මට්ටමටම පේන්න ඕනේ දෙවි කෙනෙකුට. වෙනස් ස්වභාවයකට එතන කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න පුළුවන්කම තිබුණා නම් ඇති. ඒකයි මේ දැන් පවතින ස්වභාවය නෙමෙයි උතන වැදගත් වෙන්නේ. අපි විශ්වාස කරනවා නම් මෙතන කෙනෙක් ඉන්නවා කියලා ඒක ඇති අපිට කෙලෙස් ඇති කරගන්න. ඒක අපේ කෙලෙස් මට්ටමට ආයතන මට්ටමට පේන ස්වභාවය. එතන කෙනෙක් හිටියත් එකයි නැතත් එකයි අවශ්‍ය වෙන්නේ අපි ඉන්නවා කියලා විශ්වාස කිරීම විතරයි. හිතෙන් තමයි දැනගන්නේ. ඒ දැනගන්න උදව් වෙන්නේ ආයතන ටික. ආයතන ටිකෙන් කරන්නේ විද්‍යමාන කරනවා. ඒ විද්‍යමාන කරන ටික උදව් වෙනවා අපිට යම් කිසි දේවල් හිතා ගන්න බාහිර එකෙන්.
විඥානයේ තියෙන ශක්තිය, ඒ කියන්නේ විඥානයේ තියෙන ශක්තිය විතර වෙන මට්ටමක.
ඔව් හිතා ගන්න ස්වභාවය. එතනත් තේරුම් ගන්න ඕන ඒ ස්වභාවය ඇත්ත වෙන්න අවශ්‍ය නැහැ. අපට තියෙන මුලාව අවිද්‍යාවමයි දෙවිවරුන්ට
තියෙන.
ඈ? අපි කියනවා අපිට වගේ ශරීරයක්. ඉතින් අපේ ආයතන වලට අහු වෙන්නේ නැහැ දෙවියන්ගේ ශරීරය. ඒ හින්දා අපි කියනවා අපිට වගේ ශරීරයක් දෙවියන්ට නැහැ. බැරි වෙලාවත් අපට අහු වෙන යන්තම් හරි පේන අර විනිවිද පේන ස්වභාවයෙන් හරි අහු වුණොත් අපි ඊට වඩා වෙනස් කතාවක් කියන්නේ.
දැන් සමේජික තවතරට පැහැදිලි කරනවා මේ කහන්නේ. දැන් අපි හිතමු රොබෝ කෙනෙක් ඉන්නවා. එයාට මේ සෙන්සර්ස් පහක් තියෙනවා.
ඔව්.
ඒ එක සෙන්සර් එකකින් වෙන්නේ මේ වර්ණ සංඥා අල්ලා ගැනීම. තව සෙන්සර් එකකින්
ශබ්දය. ඔව්.
එතන එයාට ඒ ඩයිනෝ ස්වභාවයක් තියෙනවා. නමුත් දැන් අපිටත් මේ සෙන්සර්ස් පහක් තියෙනවා. නමුත් මේ අපි විඥානය සිදු කරගැනීමෙන් අර
දැන් ඒ රොබෝයි අපේ වෙනස තමයි ඒ ගන්න සංඥාටික ගන්නවා. ඒ ගැන හිතන ස්වභාවය නෑ රොබෝ. අපි ප්‍රෝග්‍රෑම් කළොත් තමයි තියෙන්නේ. අපිට ඒ හිතන ස්වභාවය තියෙන ඒවා ටික උදව් කරගෙන. ඒක තමයි අර ප්‍රත්‍ය වෙන කරුණ. අපි ආයතන ටික හදාගෙන තියෙන්නේ ඒ අවශ්‍ය දේවල් ටික එකතු කරගන්න. ඒ අනුව හිතීමේ හැකියාව අපි තුල තියෙනවා. ඒ හිතන හැකියාව තුල තමයි වැරද්ද වෙන්නේ.
වැරද්ද කරගන්න. අන්න ඒක තමයි. අරගෙන මම
දැනගන්නවා. ඔව් ඒ කතාව එකතකින් හරි. ස්කන්ධ කියන්නේ දැන් පවතින ස්වභාව කියලා ගත්තොත් දැන් අන්න කඳ පේන තැන ස්කන්ධ කියන්නේ වැලිකැට. ස්කන්ධ මට්ටමට ගියොත් වැලි කැට ගොඩක්. අපිට ඒ මට්ටම නෙවෙයි පේන්නේ. අපිට පේන්නේ කන්දක්. එතකොට මේ ආයතනෙන් කන්දක් පෙන්눔 කරන්නේ ආයතන. ස්කන්ධ පෙන්눔 කරන්නේ නැහැ. ස්කන්ධ නම් නුවණින් දකින්නවා. දැන් අපි එක රූපයකවත් අපට රූප කලාප පෙන්눔 කරන්නේ නැහැ මේ ආයතනවල. ස්කන්ධ ස්වභාවය පෙන්눔 කරන්නේ නැහැ. ප්‍රඥාවට පුළුවන්.
කලාප වේන මට්ටමටම දවසක කෙනෙක්ගේ හිත
පුළුවන්. ප්‍රඥාව දිනු කරගත්තාම දැන් අපි ඊළඟට වෙන්නේ වැලි ගොඩ දකින්නකොටම වැලි කැට ගොඩ. නුවණින් ප්‍රඥාවෙන් දකින්න කෙනා වැලි කැට ගොඩ. ඒ විතරක් නෙමෙයි මේක කන්දක් වගේ ඇහැකින් පෙන්눔 කරනවා කියන එකත් ප්‍රඥාවෙන් දකින්න.
ඒක තමයි ධාතු මනසකාර භාවනාව වැදගත් වෙන්නේ.
ප්‍රඥාව වඩන්න තමයි අපි දැන් මේ ධාතු මනසිකාරය කරන්නේ. ඒ මනසිකාරය කරනකොට තමයි ශරීරයක් වගේ පෙනුනට මෙතන තියෙන්නේ වැලිකට ගොඩක් නේ. චෛත්‍යයක් වගේ පෙනුනට මෙතන තියෙන්නේ වැලිකට ගොඩක් නේ. ගයක් වගේ පෙනුනට මෙතන තියෙන්නේ වැලිකට ගොඩක් නේ. පේන හැමදේම දැන් මම ওই වැලිකට කියලා කියන්නේ රූප කලාප. ඒ වචනේ පුරුදු නැති හින්දා එලිකට කිව්වහන් ඊට වඩා මතක් වෙනවා නේද? ඔව්. එතනක් තියෙන්නේ රූප කලාප කොට. අපි රූප කියලා හිතන ඕනම දෙයක තියෙන්නේ රූප කලාප ගොඩක්. අන්නවම නුවණක් ඇති කරගත්තොත් සෑහෙන මට්ටමකට රූප ලෝකෙන් මිදෙන්න පුළුවන්. රූපලෝකයෙන් මිදෙන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි අනාගාමී වෙන්න පුළුවන්.
සබේ විද්‍යාවේ
ගැඹුරට දැක්කෝ.
විද්‍යාවේ කඩාගෙන කියලා නවතින පරමාණු කියන එකට වඩා කුඩා තැනක් කියලා තමයි රූප කලාපය
කියන්නේ. ඔව්.
නමුත් මේ සංඥාවෙන් දැසක රූප කලාපය කියන එකම දකින්න පුළුවන් වෙනවද කෙනෙකුට?
දකින්න කියන්නේ දැන් එහෙන් පේනවා වගේ දකිනා නෙමෙයි. මෙහෙම බලනකොටම දැන් හිතන්න වැලි කන්ද දිහා බලනකොටම අපිට මතක් වෙනවා ඔතන තියෙන වැලි කැට ගොඩ. ඒ නුවණට.
නුවණ දියුණුවීමකට ලක්
වෙනවා. ඔව්. වැලි කැටෙන් කැටේ ඇහැට පේනවා නෙවෙයි. ඈත කන්දක් පේනකොටම නුවණින් කියනවා ඔතන තියෙන්නේත් වැලි කැට ගොඩ. ඒ ප්‍රඥායසට තමයි ඒක පේන්නේ. එහෙම පේනවා නෙමෙයි ක්ෂණිකව මතක් වෙනවා. ඔහොම පෙනුනට ඔතන තියෙන මේ කැටගොඩ. කන්ද ගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. පවතින එකක් නෙවෙයි. ඒ හිතා ගැනීමක් පමණයි. ඔන්න ඔය මට්ටමට එනවනම් ඒ ධාතු මනසිකාරේ ගොඩක් වැඩිලා. රූප කලාප මට්ටම. සමාධිය නෙවෙයි මේ. නෑ 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 මේක නුවණින්ම නුවණ ඇතිවීම. දැන් මෙහෙම බලනකොටම අන්න කවුද ඉන්නවා කියන එක තමයි මුලින් එන්නේ. ඊළඟට කවුද කිව්වට ඔය ශරීරයක්. ශරීරය කිව්වට ඔය රූප කලාප ගොඩක්. ශරීරයේ රූපය කියන්නේ රූප කලාප ගොඩක්.
අගිස්සෝ
ඒක අටි සංඥා ප්‍රබුණ
කරන කියලා ආකාරයකට පුද්ගලයක් නෑ. ඇට සැකිල්ලක් තීම එනවා වගේ දෙයක් තමයි.
ඔව්. ඒ වගේ දෙයක්. දැන් අපි පුද්ගල සංඥාවෙන් මිදෙන්න ශරීරයක් කියලා දකින්න පුළුවන්. ශරීර මනුස්ස සංඥාවෙන් මිදෙන්න කෙස්ලොම්නිය දත් කියලා දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඒක එකක් කියලා ගත්තත් ඇති. ඔතන තියෙන කෙස් ගොඩ. ඔතන තියෙන මස් ගොඩ. ඔතන තියෙන ඇට කටුව. ඔහොම හිතුවත් ඇති. හරි? ඒ මට්ටමිනුත් එහාට හිතන්න ඕන කෙනෙකුට ඔතන තියෙන්නේ අර වැලි කැට ගොඩ, රූප කලාප ගොඩ. ඒ කෙස් ගොඩ කිව්වත් ඔතන තියෙන රූප කලාප ගොඩ. මස් කිව්වත් ඒකත් රූප කලාප ගොඩ. නහර කිව්වත් ඒකත් රූප කලාප ගොඩ. රූප කලාප කියන්නේ කුඩාම. ඒ කියන්නේ ඕනම දෙයක් හැදිලා තියෙන්නේ රූප කලාප මට්ටමට ගන්න පුළුවන්. අර වැලි කැට වගේ. ඔව්. ශරීරයක් දකින්නකොටම අර කන්දක් දකිනවා වගේ තමයි වැලි කැට ගොඩ. එච්චර.
ඔක වෙන් කරලා බලන්න
බෑ. ඔව්. තව මට්ටමකට දෙකීමක්. විදර්ශන. ඔව්. ඔව්.
වෙන් කරලා බලන්න බෑ.
හැබැයි ඕකේ තේරුම් ගන්න දැන් රූප කලාප විදිහටම දැක්කොත් විතරයි අවබෝධෙ එන්නේ කියලා එහෙම එකක් නැහැ. කෙනෙකුට මේක දෙතිස් කල කුණුප මට්ටමට වෙන් කිරීමෙන් ගන්නෙත් ඔය අවබෝධෙම. මෙතන තියෙන කෙස්ලොම් නියදත් ඔහම ಜಾති ටිකක් මිනිස්සෙක් නෙවෙයි. මිනිස්සෙක් කියන එක මේ විද්‍යමාන වෙලා හිතෙන් හදාගත්තු දෙයක්. ඔක තව කෙනෙකුට මේ මෙතන රූප කලාප මට්ටමෙන්ම දැකලා ඒ තේරුම් ගන්නෙ ඔය මිනිස්සෙන්නේ රූප කලාප. ඒ මොනවද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. මොකද මොනවද කියන එක රූප කලාප කිව්වත් කෙස්ලොම් නියදත් කිව්වත් ඊට වඩා ශරීර ගොඩක් කිව්වත් ඇට සැකිලි ගොඩක් කිව්වත් ඒ ඔක්කොම වැරදි. ඇත්ත ඇති ඇති නෙවෙයි. හැබැයි ඒක උදව් වෙනවා අපේ තියෙන වැරදි දෘෂ්ටියක් කඩාගන්න. මෙතන ඉන්නේ මිනිස්සෙක්, පිරිමියෙක්, ගැහණු කෙනෙක්, දරුවෙක්. ඔන්න ඔය සංඥාව කඩාගන්න ඕක උදව් වෙනවා. දැන් අපේ කෙලෙස් ඇති වෙන්නේ ඔය සංඥාවට. මේ පුද්ගලයෙක් කියලා දාගන්න එකටයි කෙලෙස් ඇති වෙන්නේ. ඒ කෙලෙස් කඩාගන්නයි අපි භාවනා කරන්නේ. ඒතර මේක කෙස්ලොම් නියදත් කිව්වත් ඔය කෙලස් කඩන්න පුළුවන්. රූප කලාප කිව්වත් කෙලස් කඩන්න පුළුවන්. හරි. ශරීර ගොඩක් කිව්වත් ඇටසැකිලි ගොඩක් කිව්වත් කෙලස් කඩන්න පුළුවන්. ඒක හැබැයි එක එක කෙනාට වෙනස්.
අපි වැරදි දෙයක් අල්ලගෙන යථා ස්වභාවය නොදන්න නිසා නේද මේ ඇලෙන්නේ ගැටෙන්නේ.
අන්න ඔය නුවණයි ඇති කරගන්න. කරන භාවනාව නිමේ වැදගත් වෙන. මේ භාවනාව වැඩුවහන් එන්න ඕන නුවණ. මෙතන කෙනෙක් ඉන්නවා කියලා අපි ගන්න ස්වභාවය. ඒක
කැඩෙන්නවා.
ඒ කියන්නේ අපට හිතෙන දේම පවතිනවා කියන දෘෂ්ටිය කැඩෙන්නවා. ඒකයි වැදගත්. එතකොට මම මේ භාවනාව කරනවා මම මේ භාවනාව කරනවා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හරි. කෙලෙස කැඩුනද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. ආ ඕගොල්ලෝ කරන්නේ දෙතිස් කුණප භාවනාවද නැහැ මං කරනවා මං මේ සතර මහා ධාතු මං රූප කලාප බලන ඕගොල්ලන්ට වඩා මන් දිනුයි. එහෙම එකක් නෙවෙයි මේක. හරි. මොන භාවනාව කළත් තාම මේ රූපේ දැක්කහන් රැවටෙනවද කෙනෙක් කියලා නැද්ද? අන්න ඔතනයි අවබෝධය ආවද නැද්ද කියන එක.
අවබෝධය තමයි වැදගත්.
ඒ කියන්නේ අපිට කෙලෙස් දෙන මට්ටම මෙතන කෙනෙක් ඉන්නවා කියලා ගන්න එක නේද? අන්න ඒක කැඩෙනවද? කෙනෙක් ඉන්නවා කියලා හිතෙනකොටම පේනවද මෙතන ඇට සැකිලි ගොඩක්? කෙනෙක් ඉන්නවා කියලා පේනකොටම එහෙම නැත්නම් මෙතන ලේමස් නහර ඇට ඇට මිදුළු ගොඩක්. කෙනෙක් ඉන්නවා කියලා හිතනකොටම නෑ ඕක ඇහෙන් පෙන්නන රූප ස්වභාවයක් විතරයි වර්ණ ස්වභාවයක්. නැත්තම් කෙනෙක් ඉන්නවා කියනකොටම ඔතන තියෙන්නේ අර පරමාණු ගොඩක් නැත්තම් රූප කලාප ගොඩක් නැත්තම් ධාතු ස්වභාව ගොඩක්. ඔය හැම එකෙම කැඩෙන්නේ අර කෙලෙස් මට්ටමට අපි හිතාගන්න දේ. එහෙම හිතුණට එහෙම ස්වභාවයක් නෙවෙයි නේ ඔය කියන අවබෝධයෙන්. ඔව් අවබෝධ
වෙනම පුළුවන් නේ සර්. දැන් මම කරුණා කියලා හිතාගෙන මම මේ පාදිලා ඉඳලා මගේ මිනිමං වැල්ලුවා. ඊට පස්සේ මේකට ඇටික් ස්වභාවය මොකක්ද? එතකොට ආ මේක ක්‍රමත් කරන්නේ කොහොමද? ලා මේක සම්පූර්ණවත්ටි පොළොක් ගා ගන්නවා.
මම බලන්නත් පුළුවන්.
වාගේ පොළොක් ගා ගන්නවා. ඒක තරක් යනකොට අර ඇටකල් ටිකක් අර පට පිටිකක් පොළොක් පස් වෙලා යනවා. මෙතන ක්‍රියාක් නෙමෙයි පුදුනේ නැහැ නේද? තියෙත් නැහැ නේද කියන හැඟීම ඒ මාර්ගගෙන ප්‍රගුණ කරගන්න පුළුවන් නේද?
එහෙමත් පුළුවන්. කෙනෙකුට ඒකක් ගෝචර වෙනවා. කෙනෙකුට එහෙම නැත්නම් මලමිනියක් අරන් එක එක අවස්ථා බල බලා ඒ භාවනාව ගෝචර වෙනවා.
මම මලා කියලා හිතාගෙන මගේ මිනිමන් ඉස්සම් කරුවා කියලා හිතාගෙන ඉන්නවා කියලා
හිතා. ඒක ඕකේ. තේරුම් ගන්න ඕන කරන භාවනාවට වඩා මේකෙන් එන්න ඕන අවබෝධය. ඒක
අසෝභාවය.
ඒක අසෝභාවය දකින්න ඇත්ත ඇති හිතින් දකින්න.
දැන් මම කියන දෘෂ්ටිය කඩා ගන්න නම් ඕක ඇති වෙන්නත් පුළුවන් මදි වෙන්න. ඒ අපේ තියෙන කෙලෙස් මට්ටම.
මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් ඔසභයි මොකේම බලන්න ප්‍රබුණ
කරනකොට. පේන්නේ ඉතින් පේන්නේ ඉතින් ඕකෙන් පේන්නේ මතක තියාගන්න ශරීරේ මම කියලා ගෙනෙන්නේ නැහැ කියන එක විතරයි. තව තියෙනවා. ඊළඟ ශරීරය අල්ලගන්නේ කවුද? මේ ශරීරයේ ඔහොම වුණා. දේ ඔව් ඔවා හරි සියුම් මෙතේ ඒ ඉතින් තේරුම් ගන්න ඒ භාවනා වලින් Tamanta එක එක ඒවා අවබෝධ වෙන්න පුළුවන්. කෙනෙකුට එක භාවනාවකින් අවබෝධ වෙන එක වෙන්න ඕනේ නැහැ තව කෙනෙකුට අවබෝධ. ඒවා අපේ පුරුදු කෙලෙස් මට්ටම් වල. එහෙම දෙයක් තියෙනවා.
ඒ හින්දා ආපෝතේජෝයි කටහරි වෙන් කර ගැනීම හොඳට ප්‍රගුණ කර ගන්න
පුළුවන්. දැන් අපි ශරීරය හින්දා රැවටෙනවා නම් කෙනෙක් ඉන්නවා කියලා ඒ ශරීරයක් දැක්ක පළියට කෙනෙක් ඉන්නවා කියන හිතෙන ගතිය දැන් කඩන්නයි දැන් මේ භාවනා කරන්නේ.
අන්න ඒක තමයි මම
කියන්නේ. එතකොට ඒක කරන එක එක ක්‍රම තියෙනවා. ඒ ඔයගොල්ලෝ දෙතිස් කුණප භාවනාව කළා. ඒ වගේ දැන් අපිට පුළුවන් මේක ධාතු මනසිකාර විදිහට කරන්න. හරි. හොඳයි. දැන් භාවනා ඉරියව්වකින් වාඩි වෙන්න බලන්න. තමා හිතන්නේ ඒව ගැන මේ කියන්නේ මොනවද කියලා අවබෝධයක් දෙන්නයි ওই ටික කතා කළේ. මේ පඨවිය ආපෝ තේජෝ වායෝ කියන්නේ අපි හිතාගන්න රූප අපට රූපයක් තියනවා කියලා හිතුනොත් ඒ රූපය හැදිලා තියෙන්නේ රූප කලාප ගොඩකින්. ඒ රූප කලාපයක් කියන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ ස්වභාව පෙන්වුම් කරන දෙය මූලික විදිහට. ඒ පටවියාපෝ තේජෝ වායෝ කියලා අපි හිතන්නේ තද ගතිය, රැగిරෙන ගතිය නැත්නම් ඇලිලා තියෙන බව, එහෙම නැත්නම් රස්නේ සීතල බව, එහෙම නැත්නම් විසිරෙන බව. ඔවට දෙන නම් ටිකක් තමයි පටවියාපෝ තේජෝ වායෝ කියන්නේ. ඈ? ඒවට Taman දෙන තේරුම අනුව මෙනෙහි කරගෙන යන්න. හොඳයි. දැන් භාවනා ඉරියව්වකින් වාඩි වෙලා ස්පියාගෙන අපි අපේ ශරීරය ගැන මෙනෙහි කරමු. මේ ශරීරය රූපයක් කියලා අපට හිතෙනවා. අනිත් මිනිස්සයෝ කියලා හිතන අයගේ ශරීර රූප තියෙනවා. ඒ ශරීර රූප දැකලා තමයි අපි කෙනෙක් ඉන්නවා කියන්නේ. මේ ශරීරයක් ගත්තොත් මේක හැදිලා තියෙනවා කෙස්ලොම් නියදත් ආදී දේවල්. අපි ඒ ටික ඉස්සෙල්ලා වෙන් කරමු. ශරීරයක් පිටින්ම බැලුවහම පේන ඒවා එකින් එක අරන් හිතෙන් අරන් වෙන් කරන්න ඉස්සරහින් තියන්න. කෙස් ටික අයින් කරන්න, කෙස් ගොඩක් තියෙනවා ඉස්සරහින්. ලොම් ටික අයින් කරන්න, ලොම් ගොඩක් තියෙනවා ඉස්සරහින්. නියපොතු ටික අයින් කරන්න, සුදු පාටට හැදිලා තියෙන නියපොතු, අත්වල ඇඟිලිවල තියෙන නියපොතු, කකුල්වල ඇඟිලිවල තියෙන නියපොතු ටික ගලෝලා වෙන් කරන්න, නියපොතු ගොඩක් තියෙනවා වෙනවා. දත් කටේ තියෙන දත් උඩු ඇඳේ තියෙන දත් ටික අයින් කරන්න, යටි ඇඳේ තියෙන දත් ටික අයින් කරන්න. ඒ දත් ගොඩ වෙනම තියන්න ඕනේ. ඉස්සරහා දත් ගොඩක් තියෙනවා. ඊළඟට මේ ශරීරයේ වැහිලා තියෙන හැම දුඹුරු පාටට ගෝණියක් වගේ තියෙන හැම අරන් අයින් කරන්න. එතකොට පේනවා වෙනම හැමක් තියෙනවා. හැම අයින් කරපු ශරීරයේ රතු පාට මස් තියෙනවා. මේ මස් ගොබ ටිකත් අයින් කරන්න. මස් ටික අරන් ඉස්සරහින් තියන්න. මස් කඩේක මස් තියනා වගේ මස් ගොඩක් තියෙනවා. ඊළඟට පේනවා නහර, ලේ ගමන් කරන නහර වැල් තියෙනවා එක හැමතැනම. ඒ නහර ටික අයින් කරන්න ඉස්සරහින් තියන්න. ඊළඟට ඇට සැකිල්ලක් තියෙනවා, සුදු පාටට තියෙන ඇට සැකිල්ල. මේ ඇට කටු ගොඩක් වෙන් කරන්න එකින් එක අරන් ඉස්සරහින් තියන්න පුළුවන්. හිස් කබල, ඉල ඇට, කොඳු ඇට, අත්වල ඇට, කකුල් වල ඇට, උකුල් ඇටය ඇට කටු ගොඩක් තියන්න ඉස්සරහින්. මේ ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු ටිකක් අරන් අයින් කරන්න ඇට මිදුළු ගොඩ. ඊළඟට බලන්න මේකේ තියෙන අවයව. වකුගඩු දෙකක් තියෙනවා. අඹගෙඩි දෙකක් වගේ තියෙන වකුගඩු දෙක අයින් කරන්න. හෘදයේ වස්තුව, රතු පාට මස් වලින් හැදුන හෘදය අයින් කරන්න. අක්මාව නැත්තම් පීගුදුව අයින් කරන්න ඉස්සරහින් තියන්න. ඊළඟට පෙනහළු, සුදු පාටට ලොකුවට තියෙන පෙනහළු දෙක අයින් කරන්න. ආමාශය, අපි කන කෑම එකතු වෙන බඩේ තියෙන ආමාශය අයින් කරන්න. බඩවැල්, දිගට දිගේ තියෙන කුඩා බඩවැල්, මහ බඩවැල් ඒවා ටික අයින් කරන්න. නොදිර වූ කෑම, බඩේ තියෙන ආහාර අපි වමනය කරාම එන්නේ, ඒ වමනය ගොඩත් අයින් කරන්න. දිරවපු ආහාර අසූචි, අසූචි ගොඩත් අයින් කරන්න. මොන දැන් ඝන ද්‍රව්‍ය වගේ පේන දේවල් සේරම අයින් කළා. තව මොනවා හරි Tamanට පේනවනම් අයින් කරන්න. ඊළඟට මේකේ තියෙන දියර වගේ පේන දේවලුත් අයින් කරමු. ලේ, රතු පාටට ඇඟ හැමතැනම තියෙන ලේ අයින් කරන්න, වෙනම ලේ ගොඩක් තියෙනවා. මුත්‍රා අයින් කරන්න. කඳුළු, කඳුළු ගණනාම හැදෙන කබ අයින් කරන්න. කෙල අයින් කරන්න. සෙම, සුදු පාටට උගුරේ තියෙන සෙම අයින් කරන්න. සොටු, සැරවා, තෙල් තට්ටු, ගහමට යටින් තියෙන සුදු පාට තෙල් තට්ටු. දහඩිය, හම මතු පිටට එන තෙල් ගතිය, ඒකට කියනවා උරුණු තෙල් කියලා, අයින් කරන්න. සඳ මිදුළු, දන හිස් වැල මිටි වගේ හන්දිවල තියෙන තරලේ සඳ මිදුළු, ඒ ටිකත් අයින් කරන්න. මොළය, සුදු පාට කුරුම්බලඳ වගේ හැදිලා තියෙන මොළය අයින් කරන්න. දැන් ඔය ශරීරයේ තියෙන තැන කිසිම දෙයක් නැහැ, ඔක්කොම කොටස් වෙන් කරලා තැන් තැන් වල තියෙනවා. දැන් කෝ මෙතන හිටිය මම කියන කෙනා, එහෙම කෙනෙක් පේන්න නැහැ. කෙනෙක් හිටියනා ඔය ඉස්සරහ ගොඩවල් වල ඉන්න ඕනේ. ඔබ බැලුවොත් කෙස් ගොඩේ ඉන්නවද ඒ මම කියන කෙනා? නෑ, එතන කෙස් වල එකතුවක් විතරයි. නියපොතු ගොඩේ බැලුවොත් හොයාගන්න පුළුවන්ද එතන මම කියලා කෙනෙක්? නෑ, එතන සුදු පාට නියපොතු වල එකතුවක් විතරයි. සත්වෙක් පුද්ගලෙක් නෑ. දත් ගොඩේ බැලුවොත් ඉන්නවද මම කියලා කෙනෙක්? නෑ, දත් වල එකතුවක් විතරයි. මේ වගේ මේ කොටස් වෙන වෙනම බැලුවොත් කෙනෙක් හොයාගන්න නෑ. ඒ කියන්නේ මේ කොටස් ටික එකතු වෙලා තනි ශරීරයක් විදිහට පේනකොට තමයි හිතෙන්නේ ඔතන කෙනෙක් ඉන්නවා කියලා. කොටස් වෙන් වෙලා තිබුණා නම් එහෙම කෙනෙක් හොයාගන්න නැහැ. දැන් අපි මේ කොටස් බලමු, මේවා හැදිලා තියෙන ආකාරය. කෙස්, ලොම්, නිය, දත් වගේ ඒවා ගත්තොත් ඕවයි තියෙන්නේ රූප කලාප ගොඩක්. ඒ රූප කලාපවල වැඩිපුර විද්‍යමාන වෙන්නේ තද ගතිය, නැත්නම් පඨවි ස්වභාවය. පඨවි ස්වභාවයේ වැඩියෙන් විද්‍යමාන වෙන රූප කලාප ගොඩක් තමයි මේ කෙස්ලොම් නියදත් හැටියට අපිට තියෙන්නේ. මේ අවට තියෙන ගස්ගල්, ඩෙස්පුටු වගේ ඒවා ගත්තත් ඒවත් රූප කලාප ගොඩක්. ඒ වගේ තද ගතිය වැඩි, වැඩියෙන් විද්‍යමාන වෙන පඨවි ගතිය වැඩියෙන් විද්‍යමාන වෙන රූප කලාප ගොඩක එකතුවක් තමයි ඔය ගස්ගල් දෙස්පු. මේ කෙස්ලොම් නියදත් කියන්නේත් ඒ පඨවි ස්වභාවයේ වැඩි රූප කලාපවල එකතුවක්. ඒ රූප කලාපවල නියම ස්වභාවය තමයි හටගන්නවා, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා, ඒව නැති වෙනකොට විනාශ වෙලා යනවා. ඇති වෙන නැති වෙන ස්වභාවය. ඒකට හටගන්න නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත වූ රූප කලාප ගොඩක එකතුවක් තමයි මේ කෙස්ලොම් නියදක් කියන්නේ. ඒවයි පඨවි ස්වභාවයේ වැඩියෙන් පෙන්වන්න කරනවා. ඒ වගේම රූප කලාපවල එකතුවක් තමයි මේ ගස්ගල් ඩෙස්පුටු කියන්නේ. ඒකට මේ ගස්ගල් ඩෙස්පුටු වල මේ රූප කලාපවල යම් කිසි පඨවි ගතියක් විද්‍යමාන වේද, මේ ශරීරයේ කෙස්ලොම් නියදත් හැදිලා තියෙන රූප කලාපල යම් කිසි පඨවි ගතියක් විද්‍යමාන වේද? ඒ පඨවිය පඨවියමයි. ඒ වාගේ යම් කිසි ආපෝ ගතියක් විද්‍යමාන වේද? කෙස්ලොම් නියදත් වල විද්‍යමාන වුණත්, දෙස්පුතු ගස්ගල් වල විද්‍යමාන වුණත් ආපෝ ගතියමයි. මේ කෙස්ලොම් නියදත් වල යම් කිසි තේජෝ ගතියක් විද්‍යමාන වේද? ගස්ගල් දෙස්පුතු වල යම් කිසි තේජෝ ගතියක් විද්‍යමාන වේද? ඒ තේජෝ ස්වභාවයමයි. ඒ වගේම මේ කෙස්ලොම් නියදත් වල යම් කිසි වායෝ ගතියක් විද්‍යමාන වේද? බාහිර ගස්ගල් දෙස්පුතු වල වායෝ ස්වභාවයක් විද්‍යමාන වේද? ඒ වායෝ ධාතුවමයි. ශරීරයේ පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු, බාහිරයේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා වෙනසක් නැහැ. ඒ ධාතු ස්වභාවය ධාතු ස්වභාවයමයි. පඨවිය පඨවියමයි, ආපෝ ස්වභාවය ආපෝ ස්වභාවයමයි, තේජෝ ස්වභාවය තේජෝ ස්වභාවයමයි, වායෝ ස්වභාවය වායෝ ස්වභාවයමයි. ශරීරයේ තුල බාහිර කියලා දෙයක් නැහැ. රූපවල ඔය පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන් ධාතු ස්වභාවයන් විද්‍යමාන වෙනවා. ඊළාට අපි සම්මස්නහර ඇට ඇට මිදුළු ගත්තොත්, ඒ සම්මස්නහර ඇට ඇට මිදුළු විදිහට පෙන්නුනට ඒවයි තියෙන්නේ රූප කලාප ගොඩක්. ඒ රූප කලාපවල වැඩිපුර විද්‍යමාන වෙන්නේ පඨවි ධාතු. අවට තියෙන ගස්ගල් දෙස්පුතු වගේ ඒවා ගත්තත් ඒවත් රූප කලාප ගොඩක එකතුවක්. ඒ රූප කලාප වල වැඩිපුර විද්‍යමාන වෙන්නේ තද ගතිය නැත්නම් පඨවි ස්වභාවය. ඒ ශරීරයේ සම්මස්නහර ඇට ඇට මිදුළු වල ඒව සකස් වෙලා තියෙන රූප කලාප වල යම් පඨවි ස්වභාවයක් විද්‍යමාන වේද? ගස්ගල් දෙස්පුතු ආදී බාහිරේ තියෙන ඝන ද්‍රව්‍ය හැදිලා තියෙන ඒ රූප කලාප වල යම් කිසි පඨවි ධාතුවක් විද්‍යමාන වේද? පඨවිය පඨවියමයි. ශරීරයේ පඨවි බාහිර පඨවි කියලා වෙනසක් නැහැ. පඨවි ධාතුව පඨවි ධාතු ස්වභාවයමයි. ඒවායේ යම්කිසි ආපෝ ස්වභාවයක් විද්‍යමාන වේද? ශරීරයේ සම්මස්නහර ඇට ඇට මිදුළු වල මේ බාහිර ගස්ගල් දෙස්පුතු ආදී යම්කිසි පඨවි ස්වභාවයක් විද්‍යමාන වේද? පඨවි ධාතුව පඨවි ධාතුවමයි. මේ සම්මස්නහර ඇට ඇට මිදුළු වල යම් කිසි තේජෝ ස්වභාවයක් විද්‍යමාන වේද? බාහිර ගස්ගල් දෙස්පුතු ආදීහි තේජෝ ස්වභාවයක් විද්‍යමාන වේද? තේජෝ ගතිය තේජෝ ගතියමයි. තේජෝ ධාතුව තේජෝ ධාතුවමයි. ශරීරයේ වෙනම තේජෝ ධාතු, බාහිරේ වෙනම තේජෝ ධාතු කියලා ස්වභාවයක් නැහැ. තේජෝ ධාතුව තේජෝ ධාතුවමයි. ඒ වගේම වායෝ ස්වභාවයක් මේ සම්මස්නහර ඇට ඇට මිදුළු වල විද්‍යමාන වේද? අවට තියෙන ගස්ගල් දෙස්පුතු ආදීෙහි වායෝ ස්වභාවයක් විද්‍යමාන වේද? වායෝ ධාතුව වායෝ ධාතු ස්වභාවයමයි. ශරීරයේ වායෝ ධාතු, බාහිර වායෝ ධාතු කියලා වෙනසක් නැහැ. ඒ වගේම මේ ශරීරයේ ඉතුරු කොටස් වකුගඩු, හෘදය, අක්මාව, පෙනහළු මේ අවයවවල යම්කිසි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් විද්‍යමාන වේද? ඒව සකස් වෙලා තියෙන ඒ රූප කලාපවල විද්‍යමාන වෙන ස්වභාවයන්. මේ ගස්ගල් දෙස්පුතු ආදීෙහි ඒව සකස් වෙලා තියෙන රූප කලාපවල එකතු වෙලා තියෙන රූප කලාපවල විද්‍යමාන වෙන පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන්මයි. මේ ශරීරයේ කොටස්වල පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයයි, ගස්ගල් දෙස්පුතු ආදීෙහි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයයි, ඒ ධාතුව ධාතුවමයි, එකම ස්වභාවයක්මයි. ඒ වගේම ආමාශය, බඩවැල්, වමනය ගොඩ, අසූචි ගොඩ ඒවත් රූප කලාපවල එකතුවක්. මේ අවට තියෙන ගස්ගල් දෙස්පුතු ආදියත් රූප කලාපවල එකතුවක්. ඒ රූප කලාපවල වැඩියෙන් විද්‍යමාන වෙන්නේ පඨවි ධාතු ස්වභාවය. ඒ බඩවැල්, ආමාශය, වමනය ගොඩ, අසූචි ගොඩ ඒව සකස් වෙලා තියෙන රූප කලාපවල යම් කිසි පඨවි ධාතුවක් විද්‍යමාන වේද? මේ ගස්ගල් දෙස්පුතු ආදී සකස් වෙලා තියෙන රූප කලාපවල යම් කිසි පඨවි ධාතුවක් විද්‍යමාන වේද? පඨවි ධාතුව පඨවි ධාතුවමයි. ශරීරයට අයිති පඨවිය, බාහිරේ පඨවිය කියලා වෙනසක් නැහැ. පඨවි ධාතුව ඒ තද ස්වභාවයේ තද ස්වභාවයමයි. ආපෝ ස්වභාවය ආපෝ ස්වභාවයමයි. තේජෝ ධාතුව තේජෝ ධාතුවමයි. වායෝ ධාතුව වායෝ ධාතුවමයි. ශරීරයේ තුල පඨවි ආපෝ තේජෝ වායෝ, බාහිරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වෙනසක් නැහැ. ධාතු ස්වභාවය ධාතු ස්වභාවයමයි. ලාට මේ ශරීරයේ තියෙන දියර ජාති ගත්තොත් ලේ මුත්‍රා කඳුළු කබ කෙල මේවයි යම් කිසි පඨවි ආපෝ තේජෝ වායු ධාතු ස්වභාවයන් පවතින රූප කලාප ගොඩක්. මේ බාහිර පවතින දියර ජාති ගංගා එළදොළ ජලාස පොකුණු ගත්තොත් ඒ ජලය රූප කලාප ගොඩක එකතුවක්. ඒවයි වැඩිපුර විද්‍යමාන වෙන්නේ ආපෝ ස්වභාවය. ඒ රූප කලාපවල යම් කිසි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් විද්‍යමාන වෙයිද? මේ ශරීරයේ තියෙන දියරවල ලේ මුත්‍රා කඳුළු කබ කෙල ආදීෙහි යම් කිසි ඒවා සකස් වෙලා තියෙන රූප කලාපවල යම් කිසි පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ස්වභාවයක් විද්‍යමාන වෙයිද? පඨවි ධාතුව පඨවි ධාතුවමයි, වායෝ ධාතුව වායෝ ධාතුවමයි, තේජෝ ධාතුව තේජෝ ධාතුවමයි, ආපෝ ධාතුව වායෝ ධාතුව ඒ ධාතු ස්වභාවයන්මයි. ශරීරයේ තුල වෙනම ධාතු ස්වභාවයක්, බාහිරේ වෙනම ධාතු ස්වභාවයක් කියලා නෑ. ශරීරයේ තුල දියර ජාති, බාහිර දියර ජාති එක රූප කලාප ගොඩක එකතුවක් විතරයි. ඒ රූප කලාපවල ස්වභාවය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන සෙම් සොටු සරවා තෙල් තට්ටුව, සෙම් සොටු සරවා තෙල් තට්ටුව රූප කලාපවල එකතුවක්. ඒ රූප කලාපවල විද්‍යමාන වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන්. ඒවයි වැඩිපුර විද්‍යමාන වෙන්නේ ආපෝග. අවට තියෙන ගංගා එළදොළ වැව්පකුණු ආදිය ජලයෙහි ඒවත් රූප කලාප ගොඩක්. ඒවයිත් වැඩිපුර විද්‍යමාන වෙන්නේ ආපෝ ස්වභාවය. ඒ රූප කලාපවල පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයන් පවතී. ඒ ගංගා එළදොළ ජලාශයේ ජලයෙහි යම් කිසි ඒ රූප කලාපයන්හි යම් කිසි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් විද්‍යමාන වෙයි. මේ ශරීරයේ තියෙන දියර සෙම්සොටු සරවා තෙල් තට්ටුව ඒවා සකස් වෙලා තියෙන රූප කලාපවල යම් කිසි පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයක් විද්‍යමාන වෙයිද? ඒ ශරීරයේ තුල පඨවි ආපෝ තේජෝ වායෝ, බාහිර දියරවල පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වෙනසක් නැහැ. පඨවි ධාතුව පඨවි ධාතුවමයි, ආපෝ ධාතු ස්වභාවය ආපෝ ධාතු ස්වභාවයමයි, තේජෝ ගතිය තේජෝ ගතියමයි, වායෝ ගතිය වායෝ ගතියමයි. දහඩිය, වුරුණු තෙල, සඳ මිදුළු, මොළය, දහඩිය, වුරුණු තෙල, සඳ මිදුළු, මොළය මේවත් රූප කලාපවල එකතුවක්. ඒ රූප කලාපවල වැඩිපුර විද්‍යමාන වෙන්නේ ආපෝ ගතිය. අවට තියෙන ගංගා එළදොළ පොකුණු වැව්පොකුණු ඒ ජලයේ රූප කලාපවල එකතුවක්. ඒ වගේත් වැඩිපුර විද්‍යමාන වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාව හතරෙන් වැඩිපුර විද්‍යමාන වෙන්නේ ආපෝ ගතිය. ඒ ආපෝ ගතිය වැඩි රූප කලාපවලින් සකස් වුණ මේ දහඩිය, උරුණු තෙල, සඳ මිදුළු, මොළය, එහෙම නැත්නම් මේ ආවට තියෙන ගංගා එළදොළ වැව්පකුණු වල තියෙන ජලය, ඒ සේරම පඨවි ආපෝ තේජෝ වායෝ රූප කලාප වල එකතුවක්. ඒ රූප කලාප වල වැඩිපුර විද්‍යමාන වෙන්නේ ආපෝ ස්වභාවය. ඒ රූප කලාප වල විද්‍යමාන වෙන පඨවිය පඨවි ධාතුවමයි, ආපෝ ආපෝ ධාතු ස්වභාවයමයි, තේජෝ තේජෝ ධාතු ස්වභාවයමයි, වායෝ වායෝ ස්වභාවයමයි. ශරීරයේ තුල පඨවි ආපෝ තේජෝ වායෝ, බාහිරේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වෙනසක් නැහැ. රූප කලාප ගොඩක එකතුවක්. ඒ රූප කලාප නිතර වෙනස් වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා, පවතින කාලයක් තියෙනවා නම් වෙනස් වීමකට භාජනය වෙනවා. මේ රූප කලාප වලින් සකස් වුණ මුළු ශරීරයම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ රූප කලාප වලින් සකස් වුණ බාහිර රූප තියනවා කියලා හිතන රූප අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ශරීර රූපය තියෙනවා කියලා හිතන ශරීර රූපයත් රූප කලාපවල එකතුවක්. බාහිර තියෙනවා කියන ගස් ගල් දෙස්පුතු ගංගා එළදොළ ජලාස ඒ රූපත් රූප කලාපවල එකතුවක්. ඒ රූප කලාපවල ස්වභාවය හට ගන්නවා නිරුද්ධ වෙනවා පවතින කාලය තුල වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ රූප කලාප වලින් සකස් වුණ විත්‍යමාන වෙන රූප ස්වභාවයන් ගොඩක් පමණයි. මේ ශරීරය කිව්වත් බාහිර රූප කිව්වත් අපේ ආයතන වලට විත්‍යමාන වෙන ස්වභාවයන් ගොඩක් විතරයි. පවතින යථා ස්වභාවයේ රූප කලාප ගොඩක් විතරයි. වැලි කැට ගොඩක් වගේ රූප කලාප ගොඩක් විතරයි. අපට විද්‍යමාන වෙනවා ශරීර ගංගා ඇලදොල ගස්බල් දෙස්පුටු ඉරහඳ තාරකා. නමුත් පවතින ස්වභාවයේ වැලි කැට ගොඩක් වගේ රූප කලාප ගොඩක් විතරයි. මේ රූප කලාප වලින් සකස් වන ලෝකයක් රූප ගොඩක්. ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න සමාධියෙන් එළියට එන්න කියලා කීප සැරයක් හිතන්න. සමාධිය බැසයත්වා සමාධිය බැසයත්වා සමාධිය බැසයත්වා කියලා හිතලා ඉමේට ඇස් අරින්න පුළුවන්. සාදු සාදු සාදු.